Senator Garu Rajika Vikramasinghe Mantri Tumiya Obatumiyata Vinadi 9ක කාලයක් තියෙනවා.
Nasana Rudaya Garu Mantri Tumani අද අපේ අපි දන්නවා අද තියෙන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වගේම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයත් විශේෂයෙන්ම කම්කරුවන් ගැන කතා කිරීම මම හිතන්නේ වඩාත් යෝග්‍යයි මුලින්ම යල්පැනගියේ කම්කරු නීති වර්තමානයේට ගැලපෙන ආකාරයට වෙනස් කිරීමට මෙවර ගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා කතාවේදී යෝජනා වීම පිළිබඳව ප්‍රධාන වශයෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන තේ රබර් හා අනිකුත් අපනයන භෝගවලින් අනූන මා නියෝජනය කරන කෑගල දිස්ත්‍රික්කයේ ජනතාව නියෝජිතෙක් වශයෙන් මම සතුටු වෙනවා. ඒ වගේම කම්කරු ජනතාවට වගේම ආයෝජකයන්ට රටේ ආර්ථිකයට කෙලින්ම දායකත්වය ලබා දීමට මේ සමහර නීති විශාල වශයෙන් බාධාවක පවතින ඒ නිසා දෙපාර්ශ්වයට හිතසුව පිණිස වෙනස් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. කම්කරු නීති 32ක් රටේ මා දන්නා විදිහට ප්‍රායෝගික ක්‍රියාත්මක වන්නේ 32ක් තිබ්බට 15ක් 16ක් විතරයි. ඒ නිසා කරන්න ඕන එකම දේ සියලු නීති එකම රාමුවකට ගත යුතුයි කියලා ඒකාබද්ධ නීති පද්ධතියක් සකස් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම දේශ විදේශ ආයෝජකයන්ට හිතකර වෙන්නත් ඕනේ. දැනට පුජ්ජලික අංශයේ රැකියා කරන අපේම සහෝදර ජනතාව ආරක්ෂා කරගත යුතු වෙනවා. පසුගිය කොවිඩ් කාලේ අපි දැක්කා ආර්ථික බිඳවැටීමේ හමුවේ රැකියා ආරක්ෂා විශාල වශයෙන් අහිමි වුණ පිරිසක් ඉන්නවා. එසේ රැකියා අහිමි වුණ අවස්ථාවලදී ඒ සේවකයෝ අන්ත අසරණ වෙන හැටි අපි හොඳාකාරවම දැක්කයි. මේ නිසා මේ අයට හදිසි අවස්ථාවකදී එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වුණොත් මුළු පවුලම අනාරක්ෂිත වෙනවා. ඔවුන්ට වග කියන්න කවුරුත් නැති වෙනවා. එම ආරක්ෂිත අනාරක්ෂිත බව නැති කරන්න ක්‍රමවේදයක් විශේෂයෙන්ම සකසන්න කියන ඉල්ලීම ඒ ප්‍රජාව වෙනුවෙන් මම මේ අය කතා පවත්වන මොහොතේදී විශේෂ ඉල්ලීමක් කරනවා. වර්තමානයේ පවතින ආර්ථික ගැටලු හමුවේ විදේශ රැකියා සඳහා විදේශ ගතවන ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවත් සහ අනිකුත් රැකියාවල අතර වගේම ගෘහ සේවයට සාත්තු සේවයට ඇඟලුම් කර්මාන්තවලට සේවයට දිනපතා සැලකිය යුතු ප්‍රමාණයක් විදේශගත වෙනවා. මෙහිදී අපි මොනතරම් මාධ්‍ය මගින් හෝ විදේශ රැකියා ඒජන්සි වලට තරවකාරයන්ට අහුවෙන්න එපා කිව්වත් නීත්‍යානුකූල නොවන ආකාරයට විදේශගත වෙන ප්‍රමාණය අද වැඩි වෙලා නොයෙකුත් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීලා තියෙනවා. ඒකට හොඳම උදාහරණය අපිට ආසන්නම සිද්ධිය තමයි ඕමාන් සිද්ධිය. තරවකාරයෝ එම්බසිය හොරු හරහා ජනතාව කාන්තාව විශේෂයෙන් කොතරම් අපහසුතාවයට පත් වෙනවද කියලා අපි හොඳාකාරවම දැක්කා. මේවා කරපු එවුන්ට මං හිතන්නේ රටේ මිනිස්සු කියන්න ඕනේ හොඳම ජාතියෙන් ආමන්ත්‍රණය කරනවා. අවාසනාවකට අපේ රටේ මොන විනාශකාරී වැඩක් කළත් මරණ දඬුවම නැතිවීම තුළ මේ සිද්ධීන් දවසින් දවස වැඩි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. කාන්තාව දූෂණය කරන මරණ, පොඩි දරුවන් ගැහැණු දරුවන් දූෂණය කරන මරණ පාපතරයන් ප්‍රසිද්ධියේ මං හිතන්නේ විශාල දනුවන් ලබා දීලා මේ දේවල් වළක්වන්න කටයුතු කරන්න ඕනේ. මොන ආකාරයකින් හරි විදේශගත වෙන කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියන ඉල්ලීම යෝජනාව මම කරනවා. ගමකින් ගැහණියකට ලේසියෙන් එළියට යන්න බෑ. ඒ නිසා ගුවන් තොටුපළ පොලේදී හරි තොරතුරු ලබාගෙන කාන්තාව විදේශගත වෙන කාන්තාවන් ආරක්ෂා කරන වැඩපිළිවෙල හදුවත් වටිනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි පිරිමි ශ්‍රමිකයන් මේ වන විට විවිධ ගැටලු වලට ලක් වෙමින් තියෙනවා. පොදුවේ විදේශගත වෙලා රැකියා කරන හැම කෙනාම ආරක්ෂා කරන්න නව ක්‍රමවේද සැකසිය යුතුයි. අපි දන්නවා වර්තමානයේ පවතින දැඩි ආර්ථික ගැටලු හමුවේ විදේශගත වෙන ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා නියත වශයෙන්ම මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීම විශේෂයෙන් අමාත්‍යතුමාට යොමු කරනවා. ඒ වගේම අපි දන්නවා ආර්ථිකය කඩාවැටිච්ච මොහොතක විදේශ ශ්‍රමිකයන් තමයි මේ රටට ඩොලර් ගේන්න කටයුතු කරේ. මොනතරම් දුෂ්කරතා අපහසුතාවය තිබ්බත් ඒ නිසා විදේශගත වෙලා රැකියාව නිම කළ තමන්ගේ මව් රටට එන මේ ශ්‍රමිකයන් ආරක්ෂා ඒගොල්ලන්ට අපහසුතාවයකින් තොරව ගුවන්තොටුපළේදී තමන්ගේ මව්බිමට පා තබන්න පුළුවන් ආකාරයට ඒගොල්ලන්ට වෙනම කවුන්ටරයක් හරි හදලා ඒ පහසුව සලසලා දෙන්න කියන ඉල්ලීම් කරන්නේ අපි දැක්කා ඈත ඉතිහාසයේ ඉඳලා මේ විදේශගතන ශ්‍රමිකයන් හරහා අපේ රටේ ආර්ථික වශයෙන් කොතරම් ශක්තියක් සහයෝගයක් ලබා දුන්නද කියන දේ විශේෂයෙන් මේ මොහොතේ කම්කරු අමාත්‍යාංශයේ නියෝජනය කරන මේ ශිෂ්‍යය ගැන කතා කරන මොහොතේ මගේ යෝජනාව ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ඇත්තේ අපි පහුගිය කාලේ පුරා දැක්ක කොළඹ නගරයේ සංවර්ධනය කරා වේගයෙන් යනවා. හැබැයි පහුගිය අවුරුදු දෙක තුන තුළ මේ සියල්ල නැවතීම තුළ රටේ ආර්ථිකයටත් මේ විශාල වශයෙන් බලපෑවා. කොළඹ නගරයේ සංවර්ධනය වගේම ගමටත් ඒ සංවර්ධනය ගමේ කුඩා නගර සංවර්ධනය කරන වැඩපිළිවෙල නැවත ආරම්භ කරන්න කියලා විශේෂයෙන් මතක් කරන්නේ. නගරයේ සංවර්ධනය කියන්නේ අධ්‍යාපනයට, ක්‍රීඩාවට, ආර්ථිකයට විශාල වශයෙන් විශාල වශයෙන් සහයෝගයක් ශක්තියක් ලැබෙනවා. ඒ නිසා අපි දැක්ක පහුගිය කාලේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සියක් නගර වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු කරා. හැබැයි ගමේ නගර ටික තෝරාගත්තා විතරයි ක්‍රියාත්මක කරන්න ටෙන්ඩර් කැඳවලත් ක්‍රියාත්මක කරන්න බැරි වීමේ ගැටලුවක් ඒ අමාත්‍යාංශය වගේ සිදු වුණා. ඒ නිසා ඒ වැඩසටහන වෙනුවෙන් නැවත මුදල් වෙන් කරන්න කියන ඉල්ලීම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අති දුෂ්කර කෑගල දිස්ත්‍රික්කයේ වැනි දියුණු වෙමින් පවතින දිස්ත්‍රික්කයක් තුල නගරේ කොළඹ නගරයේ වගේම ගමේ නගරත් ගමේ කුඩා නගර සංවර්ධනය කිරීම තුළ අපේ ගමේ සංවර්ධනය සහ දුවදරුවන්ගේ අධ්‍යාපනයට, ක්‍රීඩාවට මේ සියල්ලටම නගර සංවර්ධනය විශාල වශයෙන්
මන්ත්‍රීතුමිය තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
මේ නගර සංවර්ධනය විශාල වශයෙන් බලපානවා. ඒ වගේම තමයි නිවාස අමාත්‍යාංශය යටතේ නිවාස අමාත්‍යවරයා විදිහට වර්තමාන අපේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා වගේම රාජ්‍ය ඇමතිවරු නිවාස වැඩසටහන නැවත ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මතක් කරන්නේ. මොකද අපේ ගම්වල අන්ත අසරණ නිවසක්වත් හදාගන්න බැරි ජනතාව වෙනුවෙන් අපේ දිස්ත්‍රික්කයේ තුල නිවාස 500කට එහා ගිය නිවාස ප්‍රමාණයක් ලබා දෙන්න මම අමාත්‍යාංශයේ කටයුතු කරා. හැබැයි මේ වෙනකොට ඒ නිවාස ව්‍යාපෘතිය නැවතිලා තියෙනවා. නැවත ඒ නිවාස ව්‍යාපෘතිය පෞගිය කාලේ දුන්නේ ලක්ෂ හයා මාරක මුදලක්. හැබැයි දැන් දන්නවා බඩු මිල වැඩි, ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සියලු ද්‍රව්‍ය වැඩි වෙලා තියෙනවා. ඒ දීමනාව වැඩි කළා ගමේ ජනතාවට හැමට නිවසක් යන තේමාවත් එක්ක වැඩසටහන ක්‍රියාත්මක කරේ මහින්ද රාජපක්ෂ යුගයේ. නැවත ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මතක් කරන ගමන් විශේෂ ව්‍යාපෘතියක් විදියට කෑගල්ල දිස්ත්‍රික්කයට අඩු ආදායම් ලාභීන්ට වගේම අසරණ පවුල් වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරා. නිවාස වැඩසටහනක්. ඒ නිවාස වැඩසටහනේ එවකට හිටපු නිවාස අමාත්‍යවරයා විදිහට අපිට ඉන්දික අනුරුද්ධ ඇමතිතුමා අපිට මුදල් ප්‍රමාණයක් වෙන් කළා දුන්නා. නැවත අපිට අපේ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඒ වැඩසටහන මොකද සමහර ගෙවල් කඩාගෙන බාගෙට හදාගෙන මේ කාලවකවානු දැඩි දුෂ්කරතාවයකට ජනතාව පත් වෙලා ඉන්නවා. ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නැවත මුදල් ප්‍රතිපාදන වෙන් කළා. ජනතාවට හැම මිනිසෙක්ටම නිදහස සතුටින් ජීවත් වෙන්න, පවුලක් විදිහට ජීවත් වෙන්න, හිසට සෙවණක් ලබා දෙන මේ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කරන්න මොන දුෂ්කරතා තිබ්බත්, මොන ආර්ථික අපහසුතා තිබ්බත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මතක් කර සිටිමින් කියන බොහෝ දේවල් තිබ්බත් අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙමි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු චමින්ද වීරකොඩි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු බුලාසනාරුද්ද මන්ත්‍රීතුමනි, මේ රටේ වැදගත්ම අමාත්‍යාංශ දෙකක් වෙච්ච නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සංවර්ධන අමාත්‍යාංශෙත්, විදේශ රැකියා ප්‍රවර්ධන සහ කම්කරු අමාත්‍යාංශෙත් වැශීෂ යටතේ කතා කරන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. නාගරික සංවර්ධන අමාත්‍යාංශය මේ රටේ ඉතාම වැදගත් සැලසුම් සකස් කිරීමට අපේ නගර ඉතිහාසයේ අනුරාධපුර යුගයේ පොළොන්නරුව යුගයට යනකොට ඉතාම සැලසුම් සාගතව තිබිච්ච රටක්. ඉන් අනතුරුව පෘතුගීසි ලන්දේසි ආවම ඒ සැලසුම් කරපු ගාලු කොටුව, යාපනයේ කොටුව මේවා ඉතාම මනරම් විදියට සැලසුම් කරපු නගර. නමුත් අද අපේ රටේ හිතෙන තැන ඉදි වෙනවා. හිතෙන දේවල් කරනවා. යම් දෙයක් ගැන හිතුවම ඒක හොඳයි කිව්වොතින් ගහපම් පුතා පිනුම් කිව්වා වගේ හැමතැනම එක කරනවා. ගරු අමාත්‍යතුමනි, ඔබතුමා මේ පාර්ලිමේන්තුව වටේ බැලුවොත් කතාව තිබුණා හොඳයි වෝක් පාත් අවශ්‍යයි. නමුත් බලන්න හැම තැනම වෝක් පාත් දැන් රටේ සල්ලි මෙතන පාර්ලිමේන්තුවට ඇතුල් වෙන තැන හන්දියේ වෝටර් සෙජ් එක ගාව වෝක් පාත් එකක් තියෙනවා පාර්ලිමේන්තුව ඉස්සරහා වෝක් පාත් එකක් තියෙනවා එහා පැත්තේ හමුදා මූලස්ථානය ගාව පයින් එහා පැත්තට පයින් යනකොට එතන තව එකක් තියෙනවා පාර්ලිමේන්තුවේ ජපන් මිත්‍රත්ව මාවත දිගේ වෝක් පාත් එකක් තියෙනවා ජපන් මිත්‍රත්ව මාවත එහා පැත්තනොත් එකක් හදාගෙන ආවනේ ප්‍රියංක රැන්තුම ඒක මන් දන්නේ දැන් මගේ අතර දාලා පාර මේ පැත්තේ තියෙනවා පාර එහා පැත්තේ තියෙනවා කිඹුලාවල වැව වටේ වෝක් පාත් එකක් තියෙනවා එහා පැත්තේ മന്ത്രി නිල නිවාස පෙප්පයි යන දුර තවත් වෝක් පාත් එකක් තියෙනවා මෙවන් අරමුණක් නැති රටේ සල්ලි කබාසීනියා කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නෙමෙයි අපි සැලසුම් එක සැලසුම් සකස් කළ නාගරික සංවර්ධනය කළ යුත්තේ එනිසා මම ඉතාම ඕනකමෙන් ඉල්ලනවා මේ කමිටු අවස්ථාවේ අපේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල කමිටු අවස්ථාව ලැබිලා තින්නේ මේ වැහුම්කන් දෙන්න මේ පිළිබඳ පියවර ගන්න සියක් නගර වැඩසටහන කියලා එකක් පටන් ගත්තා මගේ ආසනේ හබරාදුව හන්දියේ අපේ හබරාදුව නගර සැලසුමක් තියෙන තැනක් නගර සැලසුමක් තිබුණත් හැදුවා පේමන්ට් එකක් මනුෂ්‍ය නාකාර හැමතුමා දකිනවා ඒ හදපු පේමන්ට් එකේ විශාල මුදලක් වෙන් කළා මං හිතන්නේ දවසකට 10 දෙනෙක්වත් යන්නේ නැහැ පාරත් පටු වෙලා පාරත් හිර වෙලා සැලසුම එහෙම එකකුත් ඇත්තෙත් නැහැ ඉතින් මේ වගේ ජාතික අපරාධ රටේ සල්ලි නැති වෙලාවේ කරන එක වැරදි සැලසුම හදලා තියෙද්දි සැලසුමට අදාළ නැති දේවල් ඒ නගරේ එක එක ගොඩනැගිලි තැන් තැන්වල තාම හැදෙනවා ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි එහෙම නැත්නම් අමාත්‍යංශයක සැලසුමක නාගරික සංවර්ධනය පිළිබඳ වැඩපිළිවෙල කිසිදු ආකාරයකින් රටට අවශ්‍ය විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මධ්‍යස්ථානයක් වෙච්ච ඉමදුව සංවර්ධනය ආරම්භ කරා එදා නමුත් දැන් මග නවත්තලා දාලා එතනින් එහාට ඒ සංවර්ධන කටයුතු සියල්ල මග නවත්තලා තියෙන්නේ කිසිදු අවශ්‍යතාවයක් නැති සංචාරකයන් කෘෂිකාර්මික සංචාරකයන් එනවයි කියලා කෘෂිකර්මයක් ඇත්තෙත් නැහැ සංචාරකයෝ ඇත්තෙත් නැහැ හෝලුවගඩ කියන ප්‍රදේශයේ විශාල මුදලක් වෙන් කළා අදටත් හදනවා කොන්ක්‍රීට් වලින් වෝක් පාත් හදනවා ගොඩනැගිලි හදනවා මන් දන්නේ ඇයි රටේ ජනතාවගේ මුදල් මේ ආකාරයට එක එක්කෙනාගේ ඕනකමට කිසිදු විමසීමකින් තොරව හොයා බැලීමකින් තොරව පාවිච්චි කරන්නේ අමාත්‍යංශයේ ලේකම්තුමත් හැම වෙලේම එතනින් යන මිනිස්සයා මං විශ්වාස කරනවා එතුමාවත් හොයලා බලයි කියලා මේ වගේ ජාතික අපරාධ නොකරන්නේ පාර දෙකට මැදින් පැලිලා අහල පාල මිනිසුන්ට වතුර ටික නැහැ. ඉතින් මේ වගේ දේවල් ඉටු නොකරන ලෙස අපි මේවා දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට මෙවන් යෝජනා ඉදිරිපත් කරනකොට ඉල්ලා හිටියා උපදේශක කාරක සභාවේදී හඬක් නැගුවා මේ විදියට කටයුතු කරන්න එපා කියලා. නමුත් ඒ ආකාරයට කටයුතු කිරීම නොකිරීම පිළිබඳව අපේ අප්‍රසාදය පළ කරන්න ඕන. ඒ වගේම අපි කියන්න ඕන ඒ අතරෙම එතන ඉන්න දක්ෂ නිලධාරී කණ්ඩායමක් ඉන්නවා ඒ නිලධාරීන්ට අවශ්‍ය කරන ආකාරයට වෘත්තිමය ආකාරයට කටයුතු කරන්නට අවසර ඉඩ දෙනවා නම් මං හිතන්නේ ඒ අය මේ රටේ නාගරික සංවර්ධනය පිළිබඳ දැනුමක් තියෙන උදවිය වැඩක් කරන්න පුළුවන් වැඩක් කරපු උදවිය නිවැරදි දේ කරන්නට කටයුතු කරાવી කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි වෙරළ සංරක්ෂණ අධිකාරිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සංචාරක කර්මාන්තයත් නාගරික සංවර්ධන අධිකාරියත් පළාත් පාලන දෙපාර්තමේන්තුවත් පරිසර අමාත්‍යාංශයත් මේ සියල්ල එකට එකතු වෙලා වැඩ කරන්න ඕන ආයතන. බොහෝ තැන්වල විශේෂයෙන්ම මූදුබඩ ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට අපේ ප්‍රදේශවල දිගින් දිගටම අනවසර ඉදිකිරීම සිදු වෙනවා. ඒ අනවසර ඉදිකිරීම සමහර කට්ටියට එක නීතියකුත් සමහර කට්ටියකට තව නීතියකුත් බලපාන ආකාරයකට හයිය තියෙනවා නම් බලය තියෙනවා නම් ලොකු තැනකින් එනවා නම් එයාට ඕන මූ වැල්ලනේ මූදෙත් හදන්න පුළුවන්. අහිංසක මිනිහෙක් නම් එහෙම කරන්න තමන්ගේ දේවත් සංවර්ධනය කරගන්න අවශ්‍යතාවය අවස්ථාව ලැබෙන්නේ නැති මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ නිලධාරින්ගේ වැරද්දකුත් නෙමෙයි. මොකද නිලධාරින්ට එර බලපෑම් තුල එයා අසරණ වෙච්ච බව අපි දන්නවා. ඒ නිසා වෘත්තිමය ආකාරයට රටේ නීතියට අනුව මේ ආයතන හසුරවන්න බලපෑමකින් තොරව කටයුතු කරන්න ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා ලබන අවුරුද්දදීවත්. එහෙම නැත්නම් මේ අපි අයවැය ගෙනල්ලා අපි සල්ලි වෙන් කළා අපි නිලධාරීන්ට පඩි ගෙවලා මේ ගෙන යන වැඩපිළිවෙල කිසිදු ආකාරයකින් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ රටේ අනාගතයට. ඒ වගේම තමයි අපේ මනුෂ්‍ය නානක්කාර මන්ත්‍රීතුමා ඇමතිතුමා ඉදිරිගේ අමාත්‍යංශය අපේ රටට බොහොම වැදගත් අමාත්‍යංශයක්. මේ මොහොතේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සංචාරක කර්මාන්තයෙන් වගේම විශාල මුදලක් මේ රටට ගෙන්වා ගත හැක්කේ විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමෙන්. විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන නීති අනුව සකස් වෙච්ච රැකියා ඒජන්සි ආයතන තියෙනවා. එහෙම ආයතන තියෙද්දි මේ රටේ ජනතාව රවට්ටලා විවිධාකාරයෙන් විවිධ රටවලට ගෙනහිල්ලා අසරණ කළා, අනාථ කළා, එයාගේ ජීවිතෙත් ඉවර කළා, අපේ රටේ නමත් නැති කළා, පවුල් පිටින් අනාථ කරන වැඩපිළිවෙලක් මේ විසිට් වීසා ක්‍රමය තුළ අද ක්‍රියාත්මක වෙනවා කියන එක මම හිතන්නේ ඇත්තමයි දන්නවා. අද මට උදේ කෙනෙක් කතා කරනවා රුසියාවට ගිහිල්ලා බෙලරුසියාවට ගිහිල්ලා බෙලරුසියාවෙන් ලිතුවේනියාවට කැලේකින් ගෙනියන්න ගිහිල්ලා ඒ පුද්ගලයෙක්ගේ කකුල් දෙකම කපලලු. පහුගිය දවස් කීපය තුළ කාල කීපය තුළ 6 දෙනෙක්ගේ ඒ ආකාරයට බෙලරුසියාව ඉදන් ලිතුවේනියාවට කැලේකින් ගෙන යන අතරේ කකුල් කපලා දාලා ඉන්නවලු. මේ පිළිබේ පවුල්වල උදවියට මේ අයගේ තත්වය ගැන, ඉන්නවද නැද්ද කියන එක ගැන, මොකද්ද වෙලා තියෙන්නේ කියන එක ගැන කිසිදු හොඩුවාවක් හොයාගන්නවත් ක්‍රමවේදයක් නැහැ. ඉතින් මේ ආකාරයට මිනිස්සු අනාථ කරන වැඩපිළිවෙල වෙනුවෙන් පියවර ගන්න. ඩුබායි නගරයට ගියහම තැන් තැන්වල ඩුබායි වල පේමන්ට් වල කඩපිල් ගානේ shopping complex වල කැරකි කැරකි ලංකාවේ මිනිස්සු අනාථ වෙලා ඉන්නවා. ඔබතුමා දන්නවා අපේ ගාල්ලෙක් කාල් සෙනෙවිරත්න
මහත්මයා විනාඩි 2 කාලයක් තියෙන්නේ.
මට කතා කරලා කිව්වා එතුමා සිංහල භාෂාවෙන් කෝල් එකක් ආවම උත්තර දුන්නම 15ක් විතර වට කරගත්තා කියලා, කීයක් හරි දෙන්න කියලා. මේ වගේ තත්ත්වවලට අපේ මිනිස්සු අද මූණ දීලා තියෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. අපේ අනාගත දැන් මේ මිනිසුන්ට ඉන්න බැරි හින්දා, මිනිසුන්ට කරගන්න දෙයක් නැති හින්දා, රටේ ජීවත් වෙන්න බැරි හින්දා රැකියාවක් හොයාගෙන යනකොට ඒ අයට ගැළපෙන ආකාරයට සුදුසුකම් අනුව රැකියාවක් ලබා ගන්න අවශ්‍ය කරන පුහුණුව ලබා දීලා ඒ අය රටෙන් පිටත් කිරීමට කටයුතු කරන්න කියන ඉල්ලීම මම ඔබගෙන් කරනවා. මොකද අනන්ත දක්ෂතා තියෙන මිනිස්සු ඉන්නවා, අනන්ත රැකියා ලෝකේ රැකියා වෙළඳපොලේ තියෙනවා. ඒ තියෙන රැකියාව වෙළඳපොලට ගැළපෙන ආකාරයේ පුහුණුව ලබා දීමට හැකියාව තියෙන පුහුණු ආයතන මේ රටේ තියෙනවා. ඒ අයට ඒ මඟ පෙන්වීම ලබා දීම තුළින් රටත් ජයග්‍රහණය කරලා එයාගේ ජීවිතත් අනාගතයත් ශක්තිමත් කරන්න හැකියාව ලැබෙයි. ඒ වගේම කම්කරු ප්‍රශ්නය අපේ මේ රජය මේ බහුකාර්ය සේවය කියලා එකක් පටන් අරගෙන ඒකට ලක්ෂ ගාණක් පත්වීම් දීලා දැන් ඒ තරුණ කණ්ඩායමක් මේ රටේ මං හිතන්නේ දැනට 35,000කට වැඩි ප්‍රමාණයක් රැකියාවේ ඉන්නවා රුපියල් 22,000ට. මේ කණ්ඩායමට වැඩක් නැහැ, පඩියක් නැහැ, මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ, ස්ථීර කරලා නැහැ. මෙයාගේ අනාගතය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. කම්කරු නීති මෙයාට බලපානවද? රටේ නීතිය මෙයාට බලපානවද? මෙයාට විශ්‍රාම වැටුමක් ලැබෙනවද? මොකද්ද මෙයාට වෙන්නේ? කවුරුත් හොයන්නේ නැහැ. ඒ හින්දා හිතෙන හිතන පාලකයන් හිතෙන හිතන දේවල් හිතුමතාමට කරන්න ගිහිල්ලා රටේ ලක්ෂ සංඛ්‍යාත තරුණයන් අද අසරණ වෙලා ඉන්නවා. ඒ නිසා අපි කම්කරු අමාත්‍යවරයා
හැටියට ඔබතුමා කාලය අවසන්යි.
Just one second. Give me 2 minutes. මේක ඉතාම වැදගත් ඉල්ලීමක් ප්‍රශ්නයක්. මොකද රටේ තරුණයේ අපේ රටේ තරුණයේ අනතුරට ගේන්නේ නැතුව ඒ අයගේ ප්‍රශ්නය විසඳන්න කවුරු කාගේ හරි ගත්ත අමන තීන්දුව වලින් මේ වගේ තත්ත්වයකට එයා පත් වෙච්ච බව අපිට පිළිගන්න වෙනවා. ඒ you can
මනුෂ්‍ය නානකර
ඉතාමත් හොඳයි. ඒ බලකායේ තරුණයන් 33,000 අපේ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය මාත්‍යතුමා අපිට කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට උතුමන් අපිට අවසර දුන්නා. මේ කණ්ඩායමේ NVQ තියෙන ඉතාමත්ම දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලුම දෙනා දැන් අපි ආයතනත් සමඟ සාකච්ඡා කරලා විදේශගත වීම ආරම්භ කරනවා. මේ මේ අයට යම් විසඳුමක් හැටියට විදේශගත පුහුණුවක් විදියට ඒ අයව එළියට යවන්න.
ගරු මන්ත්‍රීතුමා එතුමා එක ගැන අපි සතුටු වෙනවා. මොකද මේ අය අනාථ කරන්න
එපා. මන්ත්‍රීතුමා කාලය අවසන්යි අවසන් කරන්න.
One second
I'll be problem with the time.
Yeah. Live you conclude give me 2 minutes just 1 minute to conclude. ඒ අයගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය වගකීම මම හිතන්නේ අපි හැම දිනාටම බාරයි. ඒ අනාථ කරන්න එපා. ඒ අතරෙම එතන කණ්ඩායමක් ඉන්නවා විවිධ ආබාධ සහිත කණ්ඩායම්. ඒ අයට පිටරට යන්න බැරි වෙයි. එයාට පිටරට යෑමේ හැකියාව නැති වෙයි. ඉතින් ඒ අය සම්බන්ධව අවධානය යොමු කළා. ඒ අය රජයට නිසිපඩියකට මේ අනුගත කිරීමට කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරමින් මේ කොමිටෝ අවස්ථාවේ මම හිතන්නේ ඇමතිවරු මන් දන්නේ අහන් හිටියද කියලා මනුෂ්‍ය ඇමතිතුමා අහන් හිටියා. මේ අපේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමාට අහුණද දන්නෙත් නැහැ. මේ කමිටු අවස්ථාව තියෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡා කරන්න සාම්ප්‍රදායිකව මොන හරි යෝජනාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් මේවා ඇහුනේ නැත්නම් අහන් හිටියේ නැත්නම්
හැන්සඩ්
එක බලලා හරි නිසිදේ කරන්න කියලා ඉල්ලා සිටිමින් මම නිහඬ
වෙනවා. බොහොම ස්තුතියි. ඊළඟට ගරු ALM අතාවුලා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
විනාඩි
you have 7 minutes.
Okay. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. නහ්මදුන් සල්ලි අලා රසූලිල් කරීම්. ඉන්ද්‍රි මිහ මුඛ්‍යமான அமைச்சர்கள் அதாவது நகர அபிவிருத்தி அதே போன்று தொழில் அமைச்சு வெளிநாட்டு வேலை வாய்ப்பு தொடர்பான அமைச்சு தொடர்பாக கலந்து பேசுவதில் நான் மகிழ்ச்சி அடைகின்றேன். குறிப்பாக அமைச்சர்கள் இரண்டு பேருக்கும் என்னுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றேன். இன்று நமது நாடு பொருளாதார ரீதியாக நலிவடைந்தது மாத்திரமல்லாமல் வெளிநாட்டு நாணயம் டாலர் இல்லாமல் நாம் பெரிய இறக்குமதி அதே போன்ற உணவு பிரச்சனைகளுக்கும் முகம் கொடுத்து கொண்டிருக்கின்ற இந்த நேரத்தில் வெளிநாட்டு வேலைவாய்ப்பின் மூலம் நாம் நிறைய இந்த நாட்டுக்கு வருமானத்தை பெறுகிறோம் என்றொரு விடயம் இங்கே இருக்கிறது. அது மாத்திரமல்ல இங்கு பேசுகின்ற பொழுது தோட்டத் தொழிலாளர்களுடைய பிரச்சனைகளையும் பற்றி நிறைய பேர் பேசிக் கொண்டிருக்கிறார்கள். உண்மையில் தொழிலாளர்களை பாதுகாப்பது அது என்ன தொழிலாளர்களாக இருந்தாலும் இன்று அது மிக முக்கியமான ஒரு அம்சமாக மாறியிருக்கிறது. தொழிலாளர்கள் இல்லை என்றால் எந்த விதமான உற்பத்திகளையும் நாங்கள் செய்ய முடியாது. நமது நாட்டில் பெரும்பகுதி வருமானத்திலே தோட்டத் தொழிலாளர்கள் ஈடுபட்டிருக்கிறார்கள். அதேபோன்று விவசாய தொழிலாளர்கள் இருக்கிறார்கள், உணவு தருகின்றவர்கள். அவர்களுக்கு இந்த நேரத்திலே நான் என்னுடைய வாழ்த்துக்களை தெரிவித்துக் கொண்டவனாக குறிப்பாக நாம் இலவச கல்வியையும் இலவச மருத்துவத்தையும் செய்து கொண்டிருக்கிறோம். இந்த இலவச கல்வியின் மூலம் இந்த நாட்டில் பெருவாரியான கல்விமான்களை துறை சார்ந்தவர்களை நாங்கள் உற்பத்தி செய்து கொண்டு வருகிறோம். அதே நேரம் சிலர் உள்ளூரிலும் இன்னும் சிலர் வெளிநாடுகளிலும் வேலை செய்வதற்காக போகின்றார்கள். அது எங்களுக்கு பெரியொரு ஒரு நலவை இந்த நாட்டுக்கு தந்து கொண்டிருக்கிறது. குறிப்பாக பொறியியலாளர்கள், டாக்டர்ஸ், கணக்காளர்கள், விஞ்ஞானிகள், அதேபோன்று குவாலிட்டி சேவையர்ஸ் என்று எத்தனையோ விதமான ஒரு துறை சார்ந்தவர்கள் இந்த நாட்டை விட்டு போயிருக்கிறார்கள். அவர்கள் எல்லோருக்கும் முதலிட்டிருப்பது நமது நாட்டின் அரச பணம், இலவச கல்வி. ஆகவே இவ்வாறான ஒரு இக்கட்டான சூழ்நிலையில் வெளிநாட்டில் இருக்கின்ற இந்த தொழில் நிமித்தமாக போயிருக்கின்ற எல்லோரும் இந்த நாட்டிற்கு அவர்களால் முடிந்த உதவிகளை செய்வார்கள். அதற்கான ஊக்குவிப்புகளை கௌரவ அமைச்சர் மனுஷ நாணயக்கார் அவர்கள் செய்து கொண்டிருக்கிறார்கள் என்று நான் நினைக்கின்ற பொழுது எனக்கு மகிழ்ச்சியாக இருக்கின்றது. குறிப்பாக நாம் எந்த காலமும் வெளிநாட்டில் வேலை செய்கின்றவர்கள் மூலமான வருமானம்தான் வர வேண்டும் என்று அதனை நம்பிக்கொண்டிருப்பது ஒரு ஆபத்தானது. குறிப்பாக நமது பெண்கள் வெளிநாடுகளுக்கு சென்று அங்கு வீடுகளிலே வீட்டு பணிப்பெண்ணாக வேலை பார்த்துவிட்டு அவர்களுடைய பணம் எங்களுக்கு வருகிறது என்று நாங்கள் மார்பு தட்டி கொண்டிருப்பது ஒரு ஆரோக்கியமான விடயம் அல்ல. நமது நாட்டிலே கல்வி வளமும் படித்தவர்களும் மூலதனமும் இருக்கின்ற பொழுது வெறுமனே வீட்டு வேலை பணியாளர்களாகவும் லேசான தொழிலாளர்களாகவும் நாம் நமது வெளிநாட்டுக்கு நம்மவர்களை அனுப்புவதென்பது நமது மானத்திற்கும் நமது நிலைக்கும் ஒரு முறையான ஒரு விஷயம் அல்ல. எனவே எந்த அளவுக்கு முடியுமாக இருக்குமோ அந்த அளவிற்கு பெண்களை வீட்டு பணி வேலைகளுக்கு அனுப்புவதிலிருந்து நான் தவித்துக் கொள்ள வேண்டும், குறைத்துக் கொள்ள வேண்டும் என்பது நான் இந்த சபையிலே மிக வினயமாக உங்களிடம் கேட்டுக்கொள்கின்ற விடயம். இதனால் பல பிரச்சனைகளுக்கு உள்நாட்டிலும் வெளிநாட்டிலும் நாம் முகம் கொடுத்துக் கொண்டிருக்கிறோம்.
நமது
பிள்ளைகள் எத்தனையோ இடங்களில் தாய் இல்லாமல் கஷ்டப்படுவதை பார்த்துக் கொண்டிருக்கிறோம். எனவேதான் இளைஞர்கள் மிக முக்கியமானவர்கள். இளைஞர்களில் பெருவாரியானவர்கள், இடையிலே கல்வியை விட்டவர்கள் அல்லது ஓலவலோடு முடித்தவர்கள், ஏலவலிலே முடியாதவர்கள் என்று பல இளைஞர்கள் இருக்கிறார்கள். அந்த இளைஞர்களை நாங்கள் வழிப்படுத்துவதும் அவர்களுக்கு கல்வியூட்டுவதும் அவர்களை உலகத்திற்கு வெளிநாடுகளிலே இருக்கின்ற தேவையான துறைகளுக்கு பயிற்றுவிப்பதற்கு ஒரு நல்ல சந்தர்ப்பமாக மனுஷ நாணயக்கார அமைச்சர் அவர்களை நான் வேண்டிக் கொள்கிறேன். வெறுமனே ஒரு தொழிலாளியை அனுப்புவதை விடவும் எத்தனையோ தொழில்நுட்பம் சார்ந்த டிமாண்டான மிகவும் கேள்வி கூடிய தொழில்கள் இருக்கிறது. உதாரணமாக எக்ரிகல்ச்சரை பொறுத்தவரையிலே அது இருக்கிறது. பூங்கனியில் தொழில்நுட்பவியலாளர்கள், ஹோர்டிகல்ச்சர், அதற்குரிய தொழில்நுட்பவியலாளர்கள் உலகம் முழுவதும் தேவைப்படுகிறார்கள். அதாவது அது மத்திய கிழக்காக இருந்தாலும் ஐரோப்பாவாக இருந்தாலும் கனடாவாக இருந்தாலும் ஒரு 5 தொழிலாளியை லேபரை அனுப்புவதை விடவும் இப்படியான தொழில்நுட்பத்தை உடையவர்களில் ஒருவர் 2 பேரை நாங்கள் அனுப்புவதன் மூலம் கூடிய டாலர்களை எங்களால் சம்பாதிக்க முடியும். அதே போன்றுதான் ஏனைய விலங்கியல், அதாவது லைவ் ஸ்டாக் டெக்னாலஜி டெக்னீஷியன்ஸ், விலங்கியல் தொழில்நுட்பம் மிக முக்கியமானது. இன்றைக்கு எங்களுடைய விஜயதாச ராஜபக்ஷ அமைச்சர் அவர்களுக்கும் தெரியும், நாம் குடிக்கின்ற பால்களில் பால் இல்லை என்பது எங்கள் எல்லோருக்கும் தெரியும். நாம் குடிக்கின்ற, நாம் இம்போர்ட் பண்ணுகின்ற டொலர் கொடுத்து எடுக்கின்ற பால்களிலே வேறு வேறு வகையான கொழுப்புகள் கலந்திருக்கிறது. ஆனால் மழை பெய்கிறது, எங்களுக்கு புல் இருக்கிறது, எங்களிடத்திலே நாங்கள் இன்னமும் இந்த லைவ் ஸ்டாக்
டெக்னிக்
நாங்கள் அதனை நாங்கள் முறையாக கையாளவில்லை. இருந்தாலும் இந்த லைவ் ஸ்டாக் டெக்னீஷியன்களுக்கு டென்மார்க், ஈரோப்பா போன்ற நாடுகளிலே மிகவும் டிமாண்ட் இருக்கிறது. எனவே வெளிநாடுகளில் பயிற்சி பெற்ற எத்தனையோ வல்லுநர்கள் இருக்கிறார்கள் எங்களுடைய பிரதேசத்திலும். நீங்கள் சரியாக இயங்குகின்ற பொழுது நாங்களும் ஒத்துழைக்கின்றோம். நமது தொழில்நுட்ப கல்லூரிகளை பாவித்து இளைஞர்களுக்கு இப்படியான ஹார்டிகல்ச்சர் டெக்னிக்கல், அதே போன்று லைவ் ஸ்டாக் டெக்னிக்கல் என்கின்ற விடயங்களிலே பயிற்சிகளை கொடுத்து இன்றிருக்கின்ற பொருளாதாரத்துக்கு மாத்திரமல்ல இளைஞர்களின் வேலையில்லா பிரச்சினைக்கும் இந்த உங்களுடைய அமைச்சால் நடவடிக்கை எடுங்கள், உங்களோடு நாங்கள் இருந்து உங்களுக்கு உதவிகளை செய்வோம் என்று என்னுடைய பேச்சை முடித்துக் கொள்கின்றேன். நன்றி.
நன்றி கௌரவ உறுப்பினர்களே. இலங்கட்ட கரு வீரசுமன வீரசிங்க மந்திரி துமா ஒபத்துமாட்ட வினாடி நமேக கால
மூலாசனோட மந்திரி துமணி விசா விசிதுன அயவாய விவாதிய பகுகிய கால பரிச்சேதே அபி தக்கா பண சஹ அன கியப்பு அயவாய விவாதிய பாட பத்துனா அனிப்பசம் பலுவம கவி சிந்து கியப்பு அயவாய விவாதிய பாட பத்துனா முதல் அமாத்தவரையா வித்தியட்டர் ஜனாதிபத்துமா எக பசகின் தர்மச்சக்கிரத் அனித் பசகின் ஹிட்லர் கே சஸ்திகையா தெக்கமகாகன தமாய் மே கமன் மகே அண்ண சூதானம் கியன் பாவ பெண்ணான கட்டுவது கரு ஹபாய் ஏ கதாவ ஏ கியாவ கொஹம உனாத் ஏ கவி காயனா தியனகொட அர எட்வர்ட் ஜெயகொடி மகாத்மா கியன சிந்துவத் தியனவா பிரமுக சித்தார்த்த ஹாமுதுல் லியப்பு பன கியன ரட்டக் பன அஹான ரட்டக் யுத பிமா குனே கெலசா ஏ நிவன மகாக் மல் பிபுனு லவாக் அப்பி தக்கிமு தக்கிமி இத்தின் கவதா த மே கமன் மக பகுகிய காலவேல மே கெட்டி காலத்தில் அப்பி தக்கே எக்கட பேஹின்னதி கமன் மகா மமிதான் ஜனாதிபத்துமா முதல்ல மாத்தவரா வித்தியட மே பகுகிய சங்வாதர் அத்தனமத பெனலா கருப்பு இதிர்பாத் கிரியும் தூள ஹிதா மதாம மே අයවැයේ සැබෑ කාරණා යට කරන්න වෙනත් තැනකට ගෙනියද්ද කියන කාරණාව තමයි පේන්න තියෙන්නේ. මොකද මේ අයවැය සමස්ත අයවැයේම ගොනු වෙච්ච ප්‍රධානම කාරණාව තමයි විකිණීම සහ බදුගසීම පිළිබඳව තියෙන කාරණා නීතිගත කරන්න කලන අයවැයක් විදිහට තමයි අපි දැක්කේ. කොහොම හරි අර බණ සංවාදයේ අඟුලිමාලට සිවුරුවන් දන්න ගිහින් ඒක එහෙම නතර වුණා. නැත්නම් වෙන්නේ නාලගිරි අතට තයිලෝක විජේපත්‍රා පොවල තමයි මේ විවාදය අවසන් කරන්න තිබුණේ. කොහොම හරි ඒ විවාදය තුළ මතුවෙන තිබෙච්ච ප්‍රධානම කාරණාව තමයි මේ බදු සහ විකිණීම සම්බන්ධ කාරණා. මම ප්‍රශ්න කරන්න කැමති අපේ මේ පාර්ලිමේන්තුවේ 225 නියෝජනය කරන ඒ පක්ෂවල නායකයන්ගෙන් හෘද සාක්ෂිය තියෙන මන්ත්‍රීවරුන්ගෙන් මේ අයවැයට ලබන අටවෙනිද අත උස්සනකොට මේ අයවැය ප්‍රකාශනයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරපු ලාභ ලබන ආයතනයක් වගේ ටෙලිකොම් ආයතනය විකුණන්න ලාභ ලබන ආයතනයක් වගේ රක්ෂණ සංස්ථා විකුණන්න කියන කාරණාව සඳහන්ව මේ අයවැයේ ප්‍රයෝජනාව ගෙනාවතින් අත උස්සන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද කියන කාරණාව අපි බලමු. අටවෙනිදද කොහොමද ඒ කාරණාව දිහා හැසිරෙන්නේ කියන කාරණාව අනිත් පැයෙන් බැලුවම විදුලි බල මණ්ඩලයේ කෑලි කෑල් වලට කඩන්න පුළුවන් වෙන ආකාරයට පනත වෙනස් කරන කැබිනට් මණ්ඩලය අනුමත වෙමින් තියෙනවා. අනිත් පැයෙන් බැලුවම ලබන මාසේ ඉඳලා ජනවාරි මාසේ ඉඳලා විදුලි බිල තවත් 70%කින් වැඩි කරන්න තීන්දුව අරගෙන තියෙනවා. මේ සමස්තයක්ම පීඩනය ජනතාවට උදාහරණ ගමම්ම මේ රට නැවතත් අයාලේ යන රටක් බවට පත් වෙමින් තියෙනවා. අපේ රටේ මුදල් ඕන ඇත්ත, ඩොලර් ඕන ඇත්ත. හැබැයි ඩොලර් හොයන්න, රුපියල් හොයන්න ක්‍රියාත්මක වෙන ආකාරය මීට වඩා වෙනස් වෙන්න ඕන. මේ රටේ ආර්ථික විශ්වාසතාවන ප්‍රධාන කුළුණු තුන තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාවත් දෙපාර්තමේන්තුව. පෞද්ගලික කෝප් ආයතනයට ගෙන්නුවට පස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ අවුරුද්දේ ජූනි මාසේ 30 වෙනිදාට හිඟා ආදායම් බදු විතරක් මුලාසන අරුඩුකරු මන්ත්‍රීතුමනි බිලියන 773ක් කියන කාරණාව හිඟා ආදායම් බදු විතරක්. මේකෙන් අය කළක ගල්කි අය ප්‍රමාණය බිලියන 202ක්. මේ බිලියන 202 අතිමහත් බහුතරයක් වැට් බදු, ඒ කියන්නේ මිනිසුන් එකතු කරගත් බදු. මේව අය කරගන්න කිසිදු කියාවලියක් නැහැ. සුරාවත් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ ආයතන තුන හරියට කළමනාකරණය කරනව නම් මේ රටේ මේ මුදල් ප්‍රශ්නයක් ඇති වෙන්න කිසිම ආකාරයක පුළුවන්කමක් නැහැ. එහෙම නැතුව වෙනත් පැලස්තර විශ්ව විද්‍යාල ගානක මේ වෙලාවේ කළ යුතු දෙයක් නෙවෙයි. අනිත් පැයෙන් බැලුවම ජනාධිපතිතුමාගේ අයවැය ප්‍රකාශනයේ තහ ඔහුගේ කතාවලින් පහුවිවා මෙච්චර කාලයක් ආරක්ෂා කරන තිබිච්ච සේවා ආර්ථිකය විවෘත කරන්න සූදානම් වෙනවා කියන කාරණා විදේශිකයන්ට මේක මේ රටේ මහා දවැන්තම ඓතිහාසිකම බරපතල වැරද්දක් සිදු වෙන තීන්දුවක් බවට පත් වේවි. ඒක නිසා මම මගේ කතාවේ කම්කරු අමාත්‍යංශය ගැන යමක් සඳහන් කරන්න කැමති. මගේ මිත්‍ර ඇමැත්තුමා දීර්ඝ කාලයක් මගේ අපේ මිත්‍ර අපේ රට දකුණු පළාත් සභාවේ ඉඳලා දේශපාලනේ පටන් ගත්ත කෙනෙක්. ගරු ඇමැත්තුමනි, ඔබතුමාගේ අමාත්‍යංශය කම්කරුවගේ අමාත්‍යංශය විය යුතුයි. ඔබතුමාගේ අමාත්‍යංශය හාම්පුතාලගේ අමාත්‍යංශය නොවිය යුතුයි. ඔබතුමා සහ ඔබතුමාගේ අමාත්‍යංශය ලේකම්තුමා විමලිර මහත්මයා ඇති මං හිතන්නේ මේ කූඩුවේ නිල කූඩුව කියන එකත් වැරදි. කූඩුව කිව්වන් පස්සේ මේ මිනිස්සු වල මත කූඩුව සේරම නිලධාරින්ට ඉන්නවා කියලා. මේක නිල මැදිරිය, නිලධාරින්ගේ මැදිරිය, නිලධාරි මැදිරිය ආනන්ද විමලිර මහත්මයා ඇති මේ අමාත්‍යංශය කම්කරුවන් වෙනුවෙන් කටයුතු කරන අමාත්‍යංශයක් වෙන්න ඕන. අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජිකයේ අපි ඒකේ වගන්ති 144 අපි අනුමත කරලා එකක වෙලා තියෙනවා ජාතික කම්කරු උපදේශන සභාව. ඒ ජාතික කම්කරු උපදේශන සභාව සෑම මාසයකම අවමසෙන් රැස් වෙන්න ඕන. ගරු අමාත්‍යමනේ, ඔබතුමා පත් වෙච්ච දවසේ ඉඳලා මේ දක්වා ජාතික කම්කරු උපදේශන සභාව රැස් වෙලා නැහැ. රැස් වෙලා නැහැ. දෙසැම්බර් 13 දිනේ දාලා තියෙනවා. ආ? තිබ්බේ නැහැ. ඔබතුමා තියන්නේ නැති එහෙනම් වෘත්ති සමිති වලට කියලා නැතු වෙන්න පුළුවන්. ජාතික උපදේශක සභාව, ජාතික කම්කරු උපදේශක සභාව තිබ්බද? කවුද තිබෙච්ච දින කියන්න?
අර මනුෂ්‍ය මතුමා එමතුමා
ජූනි මාසේ අපි තියලා තියෙනවා. ජූලි මාසේ අපි තියලා තියෙනවා. ඊට අමතරව අගෝස්තු මාසේ ආයතන කැඳවීමක් කරාම යම් කණ්ඩායමක් ඇවිල්ලා නැති වෙලා තියෙනවා. මේ වෙනකොට ඒ අය පළවෙනි මොකුවර එකක්වත් තියලා නැහැ කියලා තියලා තියෙනවා.
මම කියනවා ගරු මුලාසනාල මන්තුමනේ තිබ්බේ නැහැ, නියම ආකාරයෙන් තිබ්බේ නැහැ. මේක රැස් වෙන්න ඕන වෘත්ති සමිති 14ක් තියෙනවා. දැනුම් දුන්නද? ඒ ආයතනයෙන් ඔබට සිද්ධවත් අතම්මයි කඳවලා කරන්නක නෙවෙයි. මොකද මේ ජාතික උපදේශක සභාව පත්වන්නේ මොකටද? යම් කම්කරු නීතියක් ගේනවා නම් ඒක හරහා එන්න ඕන. ඒව සාකච්ඡා කරන්න ඕන. ඒව බයිපාස් කරලා යන්න බෑ. ඒක නිසා ඉදිරියේදී මොන හරි කම්කරු නීති හදනකොට පහුගිය කාලේ අර යහපාලන ආණ්ඩුව කාලේ ඒකිය කම්කරු නීතිය කියලා එකක් ගේන සියලුම නීති දෙකට ගෙනල්ලා දැන් ඒකට නැවත උත්සාහයක් කරමින් තියෙනවා. ඒක නිසා ඒ ජාතික උපදේශක සභාව රැස් වෙන්න සිද්ධ වෙන්න ඕන. ඒකට අදාළ පාර්ශවයන් විතරක් කැඳවන්න පමණක් වෙලාවට වෙනත් සමාජික අධිදරණ වෘත්ති සමිති සමහර වෙලාවට ඉන්න හාම්පතුන් සම්මේලන නියෝජනය කරලා නිත්‍ය සමාජිකයන් හැරෙන වෙනස් සම්මේලන පහුගිය කාලේ ආවා ඔබතුමා එන්න ඉස්සෙල්ලා ඒක නිසා ඒව නැතුව නිවැරදි ආකාරයෙන් ඒක සඳ වෙන්න කියන කාරණාව සිහිපත් කරනවා ඒ වගේම කම්කරුවන් සම්බන්ධ බරපතල ප්‍රශ්න ගණනාවක් මේ මොහොතේ මතුවීමෙන් තියෙනවා ඒ අර කලින් කියපු අලුත් කම්කරු නීති 50 හදනකොට අපේ රටට යම් ප්‍රශ්න තියෙන බවත් කම්කරු ආරක්ෂා වෙන්න සේවකයා ආරක්ෂා වෙන ආකාරයට මිසක් සේවයාගේ එමණක් හාම්පතුන්ගේ පාර්ශවයෙන් මත විතරක් තීන්දුව නොගැනන තත්ත්වයට මේ ක්‍රමයන් වෙනස් වෙන්න කියන කාරණාව සිහිපත් කරනවා අනිත් පැත්තෙන් බැලුවම පරිපාලක සභා පහුගිය කාල පරිච්ඡේදයේ රැස් වෙච්ච ප්‍රමාණය අඩු අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා ගරු අමාත්‍යවරනේ ඔබතුමත් අපි දන්නවා මේ ආර්ථික අර්බුදයක් තුළ ඒ අපහසුතාවයන් බව ඇත්ත නමුත් පරිපාලක සභාව සැස්සලා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ බැටුප් සම්බන්ධ තීන්දුවක් ගැනීමේ කාලය දැන් එළඹෙලා තියෙනවා අනිත් පැත්තෙන් බැලුවම වතුක වතුකරේ සේවයේ සම්බන්ධ මෙතන දිගින් දිගටම කතා වෙච්ච නිසා මගේ වෙලාව ඉතුරු කර ගන්නවා ඒ රුපියල් 10000 කියන පොරොන්දුව නාම මාත්‍ර පොරොන්දුවක් බවට පත් වෙලා තියෙනවා ඒ 10000 පොරොන්දුව යථාර්ථයක් බවට පත් කරන එක ඔබේ වගකීමක් මෙතන සඳහන් වෙච්ච බහුකාර්ය ඒ සේවකයන් ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ අමාත්‍යාංශයට ඇටෙන්න ඕන කම්කරුවන් ගානට අද වැටලා තියෙන්නේ අය අයගේ වහලුන්
විදියට විනාඩි දෙක කාලයක් තියෙනවා
ඒක නිසා ඒවා නිවැරදි කරන්න ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියන කාරණාව සිහිපත් කරනවා ඒ වගේම විදේශ රැකියා අමාත්‍යාංශය සම්බන්ධවත් මම එකම එක කාරණාවක් කියනවා මේකට සංගායනාවක් කරන්න අවශ්‍ය කාලය ඇවිල්ලා තියෙන්නේ ඔබතුමා යම් වෙනස්කම් ගණනාවක් කරන්න සූදානම් බව අපි දැක්කා අපි දන්නවා ඒක අනව ගෞරවයක් තියෙනවා හැබැයි මේක මේ යන විදියට එමනම් ඒජන්සි කාර්යයන්ගේ මාපියාවක් බවට පත් නොවී මේ විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයේ රටේ හදවතක් බවට පත් කරන්න ඕන කාල පරිච්ඡේදය ඇවිල්ලා තියෙන්නේ මේකේ එක එක ඒජන්සි වලට ඕන විදියට කෝර ටික බෙදා ගන්න එක එක ආයතන වලට ඕන විදියට මිනිස්සු ජාවාරම් කරන්න එහෙමනම් රටේ මිනිස්සු විකුණගෙන කන්න මේ தත්ත්වයට පත් නොකර මේක විතර වඩා අලුත්කමයට තල්ලු වෙන ආකාරයට මැදිහත් වීමක් වෙන්න ඕන ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියන කාරණාව සිහිපත් කරනවා ඒ වගේම නාගරික සංගම අමාත්‍යාංශ කරන වචනයක් කියන්න ඕන මම හිතන්නේ මේ කාලේ ලොකු ලොකු දේවල් ඉදි කරන්න හම්බෙන්නේ නැහැ නාගරික සංවර්ධන සම්බන්ධව ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ නාව නාගරික සංගම අමාත්‍යමනි විද්‍යාත්මක ප්‍රවේශයක් එක්ක සංවර්ධනයේ විය යුතු නගර මොනවද කියලා පෙළගස්සන්න සැලැස්මක් හරි ගස්සන්න බලය තියෙනකොට ඇමතිකම් තියෙනකොට එහෙම නැත්නම් තනතුරු තියෙනකොට ඒ අය නොරිදල නගර සංවර්ධනය කිරීම නෙවෙයි දිනු වේතු නගර මොනවද කියන කාරණාව පෙළගැස්වීමේ ක්‍රමවේදයක් විද්‍යාත්මක ප්‍රවේශයක් හදන්න මා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ වැඩිම වාණිජ වටිනාකමක් තියෙන නගර දෙනියාය වැලිගම දික්වැල්ල අකුරැස්ස වගේ නගර මේ දක්වා නාගර සංග අධිකාරියේ කිසිඳු මැදිහත් වීමක් වෙලා නැහැ මාතර නගර හැදිලා තියෙනවා දිස්ත්‍රික්කේ නමුත් පෙළ ගැස්වීමේ ප්‍රමුඛතාවය ලැබෙන්න ඕන නගර සඳහා කිසිදු සාධාරණ මැදිහත් වීමක් මේ දක්වා ලැබිලා නැහැ ඒක නිසා මේ නගර සංවර්ධන සැලැස්ම විද්‍යාත්මක ප්‍රවේශකෙන් සිදු කළ යුතු කාල පරිච්ඡේදය ඇවිල්ලා ඒ වගේම දෙයියන්ද නගර සංවර්ධන සැලැස්ම අතරමඟ නතර වෙලා තියෙනවා ඒක පටන් ගන්න කියන කාරණාව නිවාස අමාත්‍යයන් සම්බන්ධවත් තියන්න තියෙන්නේ සල්ලි නැහැ අර රාජිකා මන්ත්‍රීමේ කියපු වගේ තාමත් හොඳ
වැඩසටහනක්
කාලය සිද්ධ කරා ඒ වැඩසටහන නැවතත් ආරම්භ කරන්න ඉන්දියානු නිවාස වැඩසටහන අද අතරමඟ නතර වෙමින් තියෙනවා නතර වෙලා තියෙනවා ඒකටත් මැදිහත් වෙන කියන කාරණා සිහිපත් කරමින් අවසාන වශයෙන් සානක්කයන් රාජමාණික මන්ත්‍රීමා සභාවේ නැහැ එතුමා මේ උත්තර සභාගය ගැන ළමක් කිව්වා ජාතිවාදී දේශපාලන පක්ෂ ගැන මම උත්තර සභාගයේ විධායක සභාගයේ සමාජිකයෙක් අපේ පක්ෂයේ මාන්‍යජන ඉපත් කරන පක්ෂය ඔය කියන ජාතිවාදීන් වෙනුවෙන් ඒ ජාතිවාදී වෙනුවෙන් විනාශ කරන්න උතුරේ මිනිස්සු වෙනුවෙන් නගරේ මිනිස්සු වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු දේශපාලන පක්ෂයේ සමාජිකයේ උත්තර ලංකා සභාවේ ව්‍යවස්ථාවේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කරනවා මේ කාරණා සම්බන්ධ අපේ
ස්ථාවරය
ඒක නිසා මම ඉතාමත් ඕනෑකමින් කියනවා ඔය රටේ මේ විනාශය කරන්න ප්‍රධාන වශයෙන් මැදිහත් උනේ දකුණේ ජාතිවාදීන් විතරක් නෙවෙයි උතුරේ ජාතිවාදීනුත් ඒ උතු විනාශයේ කොටස්කාරයෝ ඒ උතුරේ ජාතිවාදීන් ඔවුන්ගේ පැවැත්ම උදෙසා ජාතිවාදයේ පතුරමින් තමයි කටයුතු කරන්නේ මේ උත්තරීතර සභාවත් ඒකට හැමමලොත්ම පාවිච්චි කරන්න උත්සාහ කරනවා ඔවුන්ගේ න්‍යායපත්‍යයන් ඩයස්පෝරාවේ න්‍යායපත්‍යයන් ක්‍රියාත්මක කරන්න මම දැක්ක ඊයේ දවසේ මට ඒකට උත්තරයක් දෙන්න දෙකට හම්බුනේ නැහැ මා හිටියේ දිස්ත්‍රික්ක සභාව තත්පර දෙකක් දෙන්න චීනට ගෝහොම් කියනවා චීනට ගෝහම් කියනකොට ආණ්ඩු පක්ෂ එක්ක මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වටවුත් අධිනයක් කටවන් කරන්න කවුරුත් හිටියේ නැහැ චීනට ගෝහම් කියන්නේ සානක්කයන් රාජමාණික්කම් කවුද එයාගේ න්‍යායපත්‍යයක තියෙන්න පුළුවන් චීන කියන්නේ අපිට මොනතරම් හිතවත් රටවත්ද ඉන්දියාව හා සමානව චීනය අපේ රටේ හැම කටවුත්තර මැදිහත් වෙච්ච රටක් ඒක නිසා මේ රටේ නැවතත් ජාතිවාදී අවශ්‍යල මිනිසුන්ගේ හැඟීම් දරන
රට
විනාශ කරන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා කියන කාරණාව සිහිපත් කරමින් මට වේලාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත කරමින්
මාලිය ලැබුවා මන්ත්‍රීතුමා ඊළඟට ගරු නිපුණ රණවක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙන්නේ
ගරු මූලාසනයේ සිටින මන්ත්‍රීතුමනි, අද දින කාර්යක සභා අවස්ථාවේදී මෙම විවාදයට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද අප රටක් විදියට මේ මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය ඉතිහාසයේ අපි කිසි දිනක අත් නොදුටු විශේෂ තත්ත්වයක් බවට අපි පිළිගන්න ඕන. කෙටි කාලීනව මේ අර්බුදයෙන් විසඳීම සඳහා විශේෂයෙන්ම කම්කරු හා විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍යංශය විශාල වැඩ කොටසක් මේ කොරෝනා වසංගතයත් එක්ක ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක සිදු කරාට මම පෞද්ගලිකව විශ්වාස කරනවා මෙම අර්බුදයට දීර්ඝ කාලීනව ස්ථිරසාර විසඳුමක් සෙවීමේදී මේ රටේ මානව සම්පත නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීම ඉතාමත් වැදගත් සාධකයක් බවට ඕනෑම රටක සංවර්ධනයේදී මානව සම්පත කියන්නේ ඉතාමත් තීරණාත්මක සාධකයක්. අපේ රටේ මිලියන 22ක් වෙච්ච ජනතාවගෙන් සක්‍රීය සම බලකාය විදියට මිලියන 8.5ක් පමණ තිබෙනවා. මෙම ශ්‍රම බලකායේ නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීම මත පමණයි මේ අර්බුදයෙන් රට ගොඩාරගෙන දීර්ඝ කාලීන විසඳුමක් ළඟා කරගෙන මේ රටේ අනාගත ඉරණම තීන්දුව කරන්න පුළුවන් වෙන්නේ කියන විශ්වාසයක් අපිට තියෙනවා. අපේ රටේ ශ්‍රම බලකායේ නිවැරදිව කළමනාකරණය කිරීමට නම් මේ රටේ අධ්‍යාපන පද්ධතිය නූතන ලෝකයේ ඇති රැකී අවස්ථාවලට ගැලපෙන ආකාරයෙන් වෙනස් විය යුතුයි කියන එක අපි කවුරුත් විශ්වාස කරන දෙයක්. ඒක ඒ අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස මේ ආණ්ඩු හරහා සිදුවන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදු වුණොතින් මේ ගැටලුවට දීර්ඝකාලීන විසඳුමක් ලබා ගන්න පුළුවන් ඒ කියන විශ්වාසයක් තියෙනවා. හැබැයි අද පාසලෙන් එළියට එන විශාල තරුණ පිරිසක් ත්‍රිවිල් කර්මාන්තයට යොමු වෙලා තියෙනවා. විශාල පිරිසක් වෙළඳ සැල්වල වෙළඳ සහායකයන් ලෙස ඉතාමත් අඩු පඩියට අඩු වැටුපට සේවය කරමින් ඉන්න මේ බොහෝ තරුණ තරුණියන්ගේ රැකියාවල ස්ථිරභාවයක් නැහැ. ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දෙන්න කිව්වට උන්ට ඒ වැටුප ලබා දීම සඳහා අවශ්‍ය වෘත්තිමය නිපුණතාවයක් නැහැ. මේක සමාජ ඛේදවාචකයක් බවට අද පත් වෙලා තියෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමයට නූතන ප්‍රවණතාවයන්ට මුහුණ දෙන්නට නොහැකි වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත යථාර්ථයේ බවට අපි පිළිගන්න ඕන. නමුත් මේ මොහොතේ අද විශේෂයට අදාළ නූතන ඉස්සල් කිව්වා වගේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටික කුඩා කාලේ ඉඳලා මේ වෘත්තිමය කම්කරුවා වෘත්තිමය භාවිත කම්කරුවෙක් බවට පත් කිරීම සඳහා මේ අධ්‍යාපන වැඩපිළිවෙල ප්‍රතිසංස්කරණය සිදුවිය යුතුය. යම් ආකාරයකට ආරම්භ වෙලා තියෙන මේ ආණ්ඩුව යටතේ සිදු කරන්නේ මේක ඉදිරියට ක්‍රියාත්මක කිරීම අපි සියලු දෙනාගේ වගකීමක් විදියට මතක් කරන්න ඕන. වර්තමානයේ අප රටක් විදියට මේ මූණ දී තිබෙන අර්බුදයට පිළියමක් ලෙස අපි දන්නවා අපේ ගම්වල නොපුහුණු පුහුණු විශාල පිරිසක් විදේශ රැකියා වලට යනවා කියලා විසිට වීසා ගහගෙන සංචාරක වීසා මගින් ඩුබායි වලට හුඟක් මැද පෙරදිග රටවල් වලට යමින් තිබෙනවා. රජයත් ඒවා කොළඹමින් සිටිනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒක මේ අර්බුදයට ෂණික විසඳුමක් පමණයි. ඒ අර්බුදයට දීර්ඝකාලීන ඇත්ත විසඳුම තිබෙන්නේ මේ රටේ ඉන්න නොපුහුණු ශ්‍රමිකයා පුහුණු ශ්‍රමිකයෙක් බවට පත් කළා ඔවුන්ට වැටුපක් ලැබෙන්නට පුළුවන් රැකියාවලට යොමු කිරීම. ඉතින් ඒ සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕන. මේ රට යනකේ භයානක ප්‍රවණතාවය වෙන්නේ මහජනතාවගේ බදු මුදල් වලින් නිදාස අධ්‍යාපනය හරහා විවිධ තනතුරුවල පුහුණු හා විශේෂ පුහුණු පළතුරු දෙති පුද්ගලයන් රට හැර යාමේ තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. රටේ වර්තමාන තත්ත්වය ගැන කල්පනා කරලා බලද්දී මේ පිළිබඳව ඔවුන්ට චෝදනාවක් කරන එකත් මම විශ්වාස කරන්නේ නැහැ සුදුසු දෙයක් කියලා. හැබැයි ඒ රට බුද්ධි ගණනය හරහා මේ රට යන පුද්ගලයන්ගෙනු යම් ආදායමක් උපය ගන්න පුළුවන් ක්‍රමවේදයක් විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් ගත්තට පස්සේ අද Google වැනි ප්‍රධාන ආයතනවල විදායක ශ්‍රේණියේ විශාල රැකියා ප්‍රමාණයක් ඉන්දානුවන් නියැලෙනවා. හැබැයි ඔවුන්ට වෙනම NRI non residential ප්‍රෝග්‍රෑම් එකක් දීලා ඔවුන්ට ඒ රටේ හිටියත් තමන්ගේ දෙමව්පියන්ට ඒ රටේ යම් යම් ප්‍රතිලාභ දීලා ඔවුන් ඉන්දියාව තුල ජීවත් කරගෙන ඔවුන්ගේ මුදල් ඉන්දියාවට ගේන ක්‍රමවේද සැලසුම් සහගතව මේ බුද්ධි ගලනය කළමනාකරණය කරන අපිටත් රටක් විදිහට මේ අවස්ථාවේදී යන එක නවත්තනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. යන්න හිත හදාගත්ත එක්කෙනෙක්ට මේ රටේ ඒ අනාගතයක් පේන්නේ නැත්නම් ඔවුන්ට ඒ අයිතිය තියෙනවා. ඔවුන් ඉගෙනගත්ත දේෙන් ඔවුන්ට ලැබෙන දේෙන් යම් ප්‍රතිලාභයක් ලබා ගන්න. හැබැයි ඔවුන් මේ රටේ සංවර්ධන වැඩපිළිවෙලත් එක්ක දීර්ඝ කාලීනව ගැටගසා ගැනීමට වගකීමක් රජයක් විදිහට අපිට තියෙනවා. 2020 මහබැංකු වාර්තාවට අනුව විදේශ රැකියාව සඳහා පිටත්ව යෑමේ දායකත්වයේ බලද්දී නොපුහුණු ශ්‍රමිකයන් 126.1% විදේශ රැකියාව වෙළඳපොළට පිටත් වෙන විට ගෘහ සේවකයන් ලෙස 128.6% පිටත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටෙන් විදේශ රැකියාව වෙළඳපොළට යොමු වෙලා ඉන්න 154%කට ආසන්න ප්‍රමාණයක් ආයතනගත ක්‍රියාපටිපාටයක් තුල ප්‍රමාණවත් පුහුණුවක් නොලද නුපුහුණු සක්‍රීය ශ්‍රම බලකායක් විදිහට තමයි අද වෙද්දී විවිධ රටවල්වලට යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී විදේශ ප්‍රේෂණ බලාපොරොත්තුෙන් විදේශ රැකියා ප්‍රවර්ධනයේදී වැඩි වැටුප් ලබා ගත හැකි පුහුණු ශ්‍රමිකයන් සඳහා ඒ සඳහා යොමු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරගත යුතුයි. අද අපේ පාසල් අධ්‍යාපනයෙන් පිටවන තරුණ තරුණියෝ වෘත්ති අධ්‍යාපනයට යොමු ඉතාමත් පහළ මට්ටමක.
ගරු මනුෂ්‍ය මන්ත්‍රීතුමා, එමතුමා,
යෝජනා මම එකට කතා කරනවා. මේ වන විට පිටවෙලා තියෙන 200,000 පිරිසක් පිටවෙලා තියෙනවා. එයාගින් 67%ක් NVQ 3 මට්ටම හා ඊට වඩා වැඩි මට්ටමක් තියෙන අය තමයි පිටත් වෙලා තියෙන්නේ. කාන්තා ගෘහපාලිකාවන් 24%ක් තියෙනවා. නිපුණතා සහිත ශ්‍රමිකයන් ස්කිල් 30%ක් තියෙනවා. ලිපිකරුවන් සමාජ වෙනත් ඊට වඩා අය 4%, වෘත්තිකයන් 5%, මධ්‍යම මට්ටම මිඩල් ලෙවල් එක 31%, ඒ වගේ ගිහිල්ලා නිපුණතා සහිත 1%. මේ ලෝ ස්කිල් ඇන් අන්ස්කිල් දෙකම එකතුනහම 33%ක් තමයි වාර්තා වෙන්නේ සඳහන් කරලා.
කොහොම සිදි
ගරු මන්තුව, තව විනාඩි 2 කාලයක් තියෙන්නේ.
අධ්‍යාපන ක්‍රමය හරහා එළියට එන තරුණ තරුණියන් අද විශාල වශයෙන් මේ වෘත්තිමය අධ්‍යාපන ක්‍රියාවලියට ඇතුල් වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම 2020 වර්ෂයේදී ඒ සංඛ්‍යාලේඛන අනුව 100,000 විතර සාමාන්‍ය පෙළට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ හරහා 1,02,000 විතර උසස් පෙළ සුදුසුකම් ලැබලා තියෙනවා. එතකොට එතනම 104,000 විතර ශ්‍රම බලකායට ඇවිල්ලා තියෙනවා. ඒ අවුරුද්දේම 103,000 විතර උසස් පෙළට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකෙන් 30,000-50,000 විතර විවිධ උපාධි කරන්න ගියාට පස්සේ එතනම 270,000 විතර මේ රටේ ශ්‍රම බලකායට ඇතුල් වෙලා තියෙනවා. එතකොට 20 වසරේ විතර 105,000 විතර අලුත් පාසල් හැර යන තරුණ ප්‍රජාවක් ශ්‍රම බලකායට ඇතුල් වෙලා තියෙනවා. හැබැයි 2020 මහබැංකු වාර්තාවට අනුව උපාධි කියන්නේ පාඨමාලාවලට සහතිකපත් සංඛ්‍යාව ප්‍රදානය කරලා තියෙන්නේ 46,621. කියන්නේ 50,000කට අඩු ප්‍රමාණයකට තමයි මේ 104,500 අඩුම ගානේ වෘත්තීමේ සුදුසුකමක් ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ ප්‍රශ්නේ ගැටලුව තියෙන්නේ එතන. එනම් මේ පාඨමාලා නිවැරදි කරගෙන පාඨමාලාවල තියෙන මේ ආයතනවල තියෙන ප්‍රමාණයන් වැඩි කරලා වැඩි පිරිසකට ඒ අවස්ථාව ලබා දීලා අද ලෝකයට ගැලපෙන විශේෂ සංචාර කර්මාන්තය ගත්තම අද මේ රටෙන් යන විශේෂයෙන්ම ප්‍රීම ආයතන වැනි ආයතන වලින් ඉගෙන ගන්න බේකරි කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ට ඒක ඉවරුණාට පස්සේ ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්ඩ් වගේ ඕන රටකට ගිහිල්ලා ඒ කර්මාන්තයේ නියැලෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතා වැටි වැටුප් ගන්න පුළුවන්
හැකියාවක්. කාලය අවසන්යි.
මේ සියල්ල කෙටි කාලීනව දීර්ඝ කාලීනව සිදුවී සිටි දේවල්. හැබැයි කෙටි කාලීනව අද මේ කරගෙන යන වැඩසටහනට මේ අර්බුදයෙන් විසඳෙන්න පුළුවන් ඒ ඩොලර් අර්බුදයෙන් විසඳෙන්න පුළුවන් කෙටි කාලීන වැඩසටහන ඉදිරියට කරගෙන කියලා සාර්ථක කර ගැනීම සඳහා මනුෂ්‍ය නානක්කාර මැතිතුමාටත් මේ නිලධාරී මණ්ඩලයටත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ප්‍රාර්ථනා කරමි. මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. අර්ථදාහ ගෞරව සිල්වරාසා ගජේන්ද්‍රන් அவர்கள் உங்களுக்கு 10 நிமிடம் இருக்கின்றது.
12 நிமிடம் அவைக்கு தலைமை தாங்குகின்ற மதிப்புக்குரிய அவைத்தலைவர் அவர்களே, இன்றைய தினம் நகர அபிவிருத்தி திட்டமிடல் மற்றும் தொழில் அமைச்சு தொடர்பான விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த இடத்திலே தொழில் அமைச்சர் மதிப்புக்குரிய மனுஷ நாணயக்கார் அவர்கள் இங்கே இருக்கின்றார். இந்த சந்தர்ப்பத்திலே ஒரு தற்பொழுது தமிழ் மக்கள் மத்தியில் கவலை ஏற்படுத்தி இருக்கின்ற ஒரு விடயமாக கடந்த சில மாதங்களுக்கு முன்னர் இந்த நாட்டினுடைய பொருளாதார நெருக்கடி காரணமாக நாட வேலை வாய்ப்பு பெறுவதற்காக வெளிநாடுகளுக்கு முகவர்கள் ஊடாக வெளிநாடுகளுக்கு சென்ற பெண்கள், குறிப்பாக ஓமான் நாட்டுக்கு சென்ற பெண்கள் மிக மோசமான நெருக்கடி நிலைமையிலே சிக்கி தவித்துக் கொண்டிருக்கின்றார்கள். அப்போ அது தொடர்பாக ஏற்கனவே ஒரு சில அதிகாரிகள் கைது செய்யப்பட்டிருப்பதாக தகவல்கள் வெளியாகி இருக்கின்றன. நேற்றைய தினம் அவ்வாறு வெளியேறி அவ்வாறு சென்று ஒரு இக்கட்டான நிலைமையிலே சிக்கி தவித்து மீண்டும் நாட்டுக்கு வந்து சேர்ந்திருக்கக்கூடிய ரெண்டு பெண்கள் ஊடகங்களுக்கு தங்களுடைய கருத்துக்களை தெரிவித்திருக்கின்றார்கள். சுதாகரன் மரியராணி வவுனியாவைச் சேர்ந்தவர், சுசிகரன் சசிகலா புத்துவிலைச் சேர்ந்தவர். இந்த ரெண்டு பேரும் கூறுகின்ற கருத்துக்களை கேட்கின்ற பொழுது மிகவும் வேதனையாக இருக்கின்றது. கிட்டத்தட்ட 75-80 பெண்கள் மிக மோசமான ஒரு அடிமை சூழலிலே சிக்கி தவித்துக் கொண்டிருப்பதை அறியக்கூடியதாக இருக்கின்றது. பாலியல் ரீதியாக பெண்கள் கொடுமைப்படுத்தப்பட்டுக் கொண்டிருப்பதையும் அறியக்கூடியதாக இருக்கின்றது. ஆகவே இது தொடர்பாக மதிப்புக்குரிய தொழில் அமைச்சர் அவர்கள் மிக விரைவான நடவடிக்கைகளை எடுக்க வேண்டும். அந்த தப்பி வந்திருக்கின்ற அந்த ரெண்டு யுவதிகளிடமும் கணிசமான தகவல்கள் இருக்கும் என்று நான் நம்புகின்றேன். நீங்கள் அவர்களை நேரடியாக சந்தித்து அவர்களிடமிருந்து மேலதிக தகவல்களை பெற்று தயவுசெய்து காலம் தாழ்த்தாமல் எஞ்சியிருக்கக்கூடிய சிக்கி தவித்துக் கொண்டிருக்கக்கூடிய பெண்களை, அது அவர்கள் நாடு முழுவதும் இருந்து யாராக இருந்தாலும் இன மத பேதங்கள் அற்று அனைவரும் காப்பாற்றப்பட வேண்டும். ஆகவே அது தொடர்பாக நீங்கள் விரைவான ஒரு நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த இடத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அத்தோடு இந்த வெளிநாடுகளுக்கு செல்லுகின்றவர்களிலே இந்த கடந்த ஒரு 6 மாதங்களுக்குள் வெளிநாடுகளுக்குள் கிட்டத்தட்ட 2,90,000 பேர் சென்றிருப்பதாக இங்கே அமைச்சரவர்கள் கௌரவ அமைச்சரவர்கள் குறிப்பிட்டிருந்தார். அதிலே ஒரு 30% தான் அந்த ஒரு லோ ஸ்கில் உடையவர்களாக இருக்கிறார்கள் என்று சொல்லி இதிலே நான் ஒரு ஆலோசனையை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். பாடசாலையை 13 ஆண்டு கல்வி என்பது இன்று கட்டாயமாக்கப்பட்டிருக்கின்றது. அந்த 13 ஆண்டு காலத்தில் இடைவிலகக்கூடிய மாணவர்களுக்கு தொழில்சார் கல்வியை பெறக்கூடிய வகையிலே 26 பாடங்கள் தொழில்சார் பாடங்கள் அறிமுகப்படுத்தப்பட்டிருக்கின்றன. ஆனால் துரதிருஷ்டவசமாக இந்த தொழில்சார் பாடங்களை கற்பிப்பதற்கான ஆசிரிய ஆளணிக்குரிய காடர் கல்வி அமைச்சினாலே இன்னும் அங்கீகரிக்கப்படவில்லை. அது மட்டுமல்லாமல் இந்த பாடங்களை கற்பிப்பதற்கு பொருத்தமான ஆசிரியர்கள் ஒரு தற்காலிக அடிப்படையிலேனும் நியமிக்கப்பட்டிருக்கவில்லை. அதன் காரணமாக இந்த வாய்ப்பை பல ஆயிரக்கணக்கான மாணவர்கள் இழந்து கொண்டிருக்கின்றார்கள். ஆகவே தொழிலமைச்சு என்ற அடிப்படையிலே இந்த விடயத்தில் நீங்கள் கூடுதல் கவனம் எடுத்து இந்த இடைவெளியை, இந்த குறைபாட்டை நிவர்த்தி செய்யக்கூடியதாக இருக்குமாக இருந்தால் பல்லாயிரக்கணக்கான இளைஞர் பிள்ளைகள், அந்த பாடசாலை வயதில் இருக்கக்கூடிய பிள்ளைகள் அந்த காலப்பகுதிக்குள்ளேயே கணிசமான தொழில் அனுபவங்களை பெற்றுக்கொள்ளக்கூடிய ஒரு நிலைமை உருவாகும் என்பதையும் இந்த இடத்திலே நான் பொறுப்புணர்வோடு சுட்டிக்காட்டிக்கொண்டு அடுத்ததாக நகர அபிவிருத்தி திட்டமிடல் தொடர்பான விடயத்திற்குள் வரலாம் என்று நினைக்கின்றேன். இந்த விடயத்திலே, இந்த வீடமைப்பு தொடர்பான விடயத்திலே கடந்த காலப்பகுதியிலே 15 தொடக்கம் 19 ஆண்டு வரை இருந்த அந்த நல்லாட்சி காலப்பகுதியிலே பல்லாயிரக்கணக்கான வீடுகள் கட்டுவதற்கென வாக்குறுதிகள் கொடுக்கப்பட்டு பகுதி கொடுப்பனவுகள் வழங்கப்பட்டு மக்கள் தங்களிடம் இருந்த உடைமைகளை எல்லாம் விற்று அடகு வைத்து வீடுகளை அமைத்திருக்கின்றார்கள். அந்த வீடுகள் குறையாக இருக்கின்றது. அந்த பயனாளிகளுக்குரிய மிகுதி கொடுப்பனவுகள் பல நூற்றுக்கணக்கானவர்களுக்கு வழங்கப்படாத நிலைமை காணப்படுகின்றது. வந்து மட்டக்களப்பு மாவட்டத்திலே கிட்டத்தட்ட 4,000-க்கும் அதிகமானவர்கள், மன்னார் மாவட்டத்திலே 2,800-க்கும் அதிகமானவர்கள், முல்லைத்தீவு மாவட்டத்திலே 2,200-க்கும் அதிகமானவர்கள், கிளிநொச்சி மாவட்டத்திலே 4,900-க்கும் அதிகமானவர்கள் இவ்வாறு பாதிக்கப்பட்டிருக்கின்றார்கள். யாழ்ப்பாண மாவட்டத்திலே கிட்டத்தட்ட 1,200 மில்லியன் ரூபாய் வழங்கப்பட வேண்டியிருக்கின்றது. அதேபோன்று புதிய வீடுகளுக்கான கோரிக்கைகளாக மட்டக்களப்பு மாவட்டத்திலே 3,000-க்கும் அதிகமான வீட்டு கோரிக்கைகள், திருவண்ணாமலை மாவட்டத்திலே 6,900-க்கும் அதிகமான புதிய வீட்டு கோரிக்கைகள், முல்லைத்தீவு மாவட்டத்திலே சுமார் 4,000 புதிய வீடுகளுக்கான கோரிக்கைகள், கிளிநொச்சி மாவட்டத்திலே கிட்டத்தட்ட 4,500 வீடுகளுக்கான புதிய வீடுகளுக்கான கோரிக்கைகள், மன்னார் மாவட்டத்திலே சுமார் 6,000 வீடுகளுக்கான கோரிக்கைகள், யாழ்ப்பாணம் மாவட்டத்திலே 45,500 புதிய வீடுகளுக்கான கோரிக்கைகள் இருக்கின்றன. இதிலே 12,500
பேர் வரையிலே காணிகள் இல்லாமல் இருக்கின்றார்கள். ஆகவே இவர்கள் தொடர்பாகவும் வந்து நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். இந்த நல்லாட்சி காலப்பகுதியில் நிலுவையாக இருக்கக்கூடிய அந்த வீடுகளுக்குரிய பயனாளிகளுக்கான கொடுப்பினவு தொடர்பாக அதற்கு பின் வந்த அரசாங்கம் கூறுகின்ற பதில், அது சஜித் பிரேமதாசாவினுடைய காலத்திலே நடைபெற்றது, அது முறையாக நடைபெறவில்லை, முறைகேடாக நடைபெற்றது என்று சொல்லி, இது ஒரு பொருத்தமான ஒரு பதில் கிடையாது. உண்மையிலே இந்த நாடு முன்னேற வேண்டுமாக இருந்தால் ஒரு ஆட்சி கால பகுதியிலே பதவியில் இருந்த ஒரு அமைச்சர் முறைகேடாக செயல்பட்டிருக்கிறார் என்று சொன்னால் அவருக்கு எதிராக நடவடிக்கை எடுத்து அவருக்கு தண்டனை வழங்கப்பட வேண்டும். அப்படி இல்லை, அவர் சரியாக நடந்து வைத்திருக்கிறார் என்று சொன்னால் அரசியல் காரணங்களுக்காக அவருடைய காலப்பகுதியில் நடைபெற்ற வேலை திட்டங்களுக்கான கொடுப்பினவுகளை நீங்கள் கொடுக்காமல் தவிர்ப்பது என்பது இந்த நாட்டை முன்னோக்கி கொண்டு செல்வதற்கான ஒரு அணுகுமுறையாக இருக்காது. ஆகவே அந்த கொடுப்பினவுகள் கொடுத்து முடிக்கப்பட வேண்டும் என்பதுடன் புதிய வீடுகள், தேவைப்படுகின்ற வீடுகள் கட்டுவதற்கான நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். இதிலே மதிப்புக்குரிய வீடமைப்பு அமைச்சரிடம் ஒரு பணிவான வேண்டுகோள், வடகிழக்கை பொறுத்தவரையிலே போரால் பாதிக்கப்பட்ட பிரதேச நீங்கள் கடந்த காலத்தில் கொடுத்தது போன்று 5 லட்சம் ரூபாய் வீடுகள் என்பது பொருத்தமற்றது, தயவுசெய்து அந்த திட்டத்தை நிறுத்துங்கள். எங்களை பொறுத்தவரையிலே இன்றைய விலைவாசிகளோடு ஒப்பிடுகின்ற பொழுது வந்து குறைந்தது 15 லட்சம் ரூபாய் ஒரு வீட்டுக்கு வழங்கப்பட வேண்டும். அது தொடர்பாகவும் நீங்கள் கவனம் செலுத்த வேண்டும் என்று நான் இந்த இடத்திலே கேட்டுக் கொள்ள விரும்புகின்றேன். அதே நேரத்திலே கடந்த வடகிழக்கு இந்த நகர அபிவிருத்தி அமைச்சு ஒன்று இருக்கின்றது, இந்த அமைச்சு கடந்த 13 வருடங்களாக வடக்கு கிழக்கிலே என்ன வேலை செய்திருக்கிறது என்பதை கண்ணால் காண முடியாமல் இருக்கின்றது. சரி, புதிய வேலை திட்டங்கள் தான் நடைபெறவில்லை என்று சொல்லி சொன்னால், பழைய வேலை திட்டங்கள், பழைய வீட்டுத் திட்டங்கள் இருக்கின்றன, மாடிக்குடியிருப்புகள் இருக்கின்றன, அவை புனரமைக்கப்பட்டிருக்கிறதா என்று சொன்னால் அதுவும் கேள்வியாகத்தான் இருக்கின்றது. யாழ்ப்பாண மாவட்டத்திலே நெல்லியடி கிரவட்டி பிரதேச செயலாளர் பிரிவிலே கண்பொள்ளை என்கின்ற ஒரு கிராமம் இருக்கின்றது. அங்கே ஒரு வீட்டுத் திட்டம் 1980ஆம் ஆண்டிலே கட்டப்பட்டிருக்கின்றது. அந்த வீட்டுத் திட்டம் அமைக்கப்படுகின்ற பொழுது வெள்ளம் தேங்கும் என்கின்ற காரணத்தினாலே நீரிழைக்கும் இயந்திரம் கூட அன்று வழங்கப்பட்டிருக்கின்றது. வெள்ளம் காட்டுக்குள் தான் வீடு கட்டப்பட்டது. இன்று அங்கே சனத்தொகை 4 மடங்காக பெருகிவிட்டது. அங்கு மக்கள் வாழ முடியாத நிலைமை இருக்கின்றது. அவர்களுக்கான அடிப்படை வசதிகள் ஏற்படுத்தி கொடுக்கப்பட வேண்டும், அவை புனரமைக்கப்பட வேண்டும். இது தொடர்பாக நீங்கள் கவனம் செலுத்த வேண்டும் என்றும் இந்த இடத்திலே நான் கேட்டுக் கொள்ள விரும்புகின்றேன். அடுத்து இன்னொரு முக்கியமான விடயம், கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் இதில் நிச்சயமாக கரிசனை செலுத்த வேண்டும். உங்களுக்கு தெரியும், 2016ஆம் ஆண்டிற்கு பிற்பாடு தந்திரோபாய நகர அபிவிருத்தி திட்டத்தின் கீழே யாழ்ப்பாண மாவட்டத்திற்கு 55 மில்லியன் அமெரிக்க டாலர்கள் ஒதுக்கப்பட்டது. அந்த நிதியிலே 1870 மில்லியன் ரூபாய்கள் வடிகால் அமைப்பிற்காக ஒதுக்கப்பட்டிருக்கின்றது. கொழும்பு நகர அபிவிருத்தி அதிகார சபையினாலே வடிகால் அமைப்பதற்கான ஒரு மாஸ்டர் பிளான் தயாரிப்பதற்கான திட்டம் கொழும்பில் உள்ள ஒரு நிறுவனத்துக்கு கொடுக்கப்பட்டது, தனியார் நிறுவனத்திற்கு. அந்த நிறுவனம் அந்த வடிகால் அமைப்பை தயாரிப்பதிலே தரையுயர தரவுகளும் மலைவீழ்ச்சி தரவுகளும் இல்லாமல் ஒரு மோசடியான முறையிலே வடிகால் அமைப்பை தயாரித்து அதிலே பாரிய நிதி மோசடி நடைபெற்றிருக்கின்றது. இந்த விடயம் தொடர்பாக யாழ் மாநகர சபையினரும் இருக்கத்தக்கதாக, யாழ்ப்பாணம் மாவட்ட அபிவிருத்தி குழு தலைவர் அங்கஜன் ராமநாதன் இருக்கத்தக்கதாக 2021ஆம் ஆண்டு டிசம்பர் மாதத்தில் இருந்து இந்த விடயம் பிரஸ்தாபிக்கப்பட்டுக் கொண்டு வந்தது. ஆனால் இன்று வரைக்கும் எந்த விதமான
விசாரணை முடிவடைந்து விட்டது.
நான் முடிக்கிறேன், ஒரு 2 நிமிடம் கொடுங்க. கடந்த டிசம்பர் 2020ஆம் ஆண்டு டிசம்பரில் இருந்து நான் இந்த விடயத்தை பிரஸ்தாபித்துக் கொண்டு வந்திருக்கிறேன். கடந்த 21ஆம் ஆண்டு டிசம்பரிலே நகர அபிவிருத்தி தொடர்பான ஒரு எங்களுடைய பாராளுமன்ற ஆலோசனை குழு கூட்டத்திலும் இதை நான் சுட்டிக்காட்டி விசாரணை நடத்தப்பட வேண்டும் என்று சொல்லியிருந்தேன். இன்று வரை எதுவும் நடைபெறவில்லை. ஆளுங்கட்சியில் இருக்கக்கூடிய அமைச்சர் டக்ளஸ் சிவானந்தாவினுடைய தரப்பு தான் யாழ் மாநகர சபையை ஆட்சி செய்கிறது. ஆதரவோடு இந்த பாரிய ஊழல் மூடி மறைக்கப்படுகின்றது. நீங்கள் வடகிழக்கை போரால் அளித்தது மட்டுமல்லாமல் போருக்கு பிற்பாடு இந்த உலக வங்கி கொடுத்த நிதியில் கூட முன்னெடுக்கப்பட இருந்த அந்த அபிவிருத்தி திட்டம், நகர அபிவிருத்தி திட்டம் முற்றாக பாலடிக்கப்பட்டிருக்கின்றது. 55 மில்லியனுக்கு என்ன நடந்தது என்ற ஒரு கேள்வியை நான் உங்களிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இது தொடர்பாக ஒரு விசாரணை நடத்தப்பட வேண்டும். யாழ் மாநகர சபையும் கொழும்பு நகர அபிவிருத்தி அதிகார சபையும் இந்த 1870 மில்லியன் ரூபாய் வடிகால் அமைப்பு வேலை திட்டத்திலே பாரிய நிதி மோசடியை செய்திருக்கிறார்கள். இந்த நிதி மோசடியை மூடி மறைப்பதற்காக யாழ் மாநகர சபையினுடைய நிர்வாகத்திற்கு மேல்மட்டத்தில் இருக்கக்கூடியவர்களுக்கு லஞ்சம் கொடுக்கப்பட்டிருக்கிறதா என்கின்ற ஒரு சந்தேகம் எழுகின்றது. ஏனென்றால் நிர்வாகம் தான் அதனை மூடி மறைக்கின்ற செயல்பாடுகளை செய்து கொண்டிருக்கிறது என்பதை சுட்டிக்காட்டி இது தொடர்பாக நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு விடைபெறுகின்றேன். நன்றி.
நன்றி கௌரவ உறுப்பினர் அவர்களே. அடுத்ததாக கௌரவ SMM முஷாரப் உறுப்பினர் அவர்களே, உங்களுக்கு 9 நிமிடம் இருக்கின்றது. Honorable Minister.
Mata metu mata cunti utara di ganatina mama beri bela bagan hai tapar kipe ya. Ubatuma sandahan kela Oman mela inna kantawan genwa de inna kiela. Itana di ubatuma kiwa agamika saha jati kawashin bedeak nokara ika karana kiela. Ape tondaman mati tuma tepa maning ilima kara ituma kara kuela wit mangkiwe. Mama rata ekam karu emati garaya. Singhala minisungewat, Muslim minisungewat, Demala minisungewat nevei. Agamak, jatiak, ekadalane, sielu denama, Lankawata geneena katiyutu karanawa. Mama obathuma agen illimak karanawa. Man wage pudgalayekuta ආගමික වශයෙන් හරි ජාතික වශයෙන් හරි එහෙම විශේෂයක් කරන්න කියලා ඉල්ලන්න එපා. එහෙම කරන්නේ නැහැ. මම ඊට වඩා වෙනස් තැනක ඉන්න සියලුම දෙනා මගේ ජනතාව විදියට හිතන කෙනෙක්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.